SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එමනම් අපි ආරම්භ කරමු ලෝකයේ පුරාම මේ වෙනකොට සිදුවෙන උණුසුම් සිදුවීම් මොනවද කියලා තොරතුරු විග්‍රහ කරගන්න. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, සුබෝදාසනක්, ආයුබෝවන්.
සුබෝදාසනක්, ආයුබෝවන් දිලුක්ෂි.
පසුගිය සතියේ ප්‍රමුඛ කරගත් කාරණාවම තමයි අපි මේ සතියේදීත් ප්‍රමුඛ කරගන්නේ. ප්‍රමුඛතම කාරණාව බවට පත් කරගන්නේ සිම්බාබ්වේ රටේ මොකද වෙලා තියෙන්නේ මේ වෙනකොට කියන කාරණාව සම්බන්ධයෙන්. ගිය සතියේදී අපි කතා බහ කළා සිම්බාබ්වේ රටේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ බලයෙන් පහ කරලා ඒ රට හමුදාව බලයේ සියතට අරගෙන හිටියා කියලා, මුගාබේ නිවාස අඩස්සිය රඳවාගෙන හිටියා කියලා තමයි අපි අවසාන වතාවට ඔබට තොරතුරු වාර්තා කළේ. එහිදී අපි සඳහන් කළා හිටපු උප ජනාධිපතිවරයා මනගාවා කියන පුද්ගලයා බලයෙන් පහ කරලා මුගාබේගේ බිරිඳ ග්‍රේස් මුගාබේව ඒ තනතුරට පත් කරලීම මේ සිදුවීම් දාමයට මූලික වුණු සිදුවීමක් කියලා. එහිදී යම් කිසි වූ සාකච්ඡාවකුත් අපි ආරම්භ කළා. මේකට මේ බලයෙන් පහ කෙරෙනු හිටපු උප ජනාධිපති මනගාවාගේ සම්බන්ධයක් තියෙනවාද කියලා. ඔහු දැන් මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා රටේ පාලන බලය අතට අරගෙන නව ජනාධිපති බවට පත් වෙන. මේක ඉතාමත්ම සුවිශේෂී වූ කාරණාවක්. අමල්, අපි මෙතනින් කතාව ආරම්භ කරමු. මම කැමති දැන් පසුගිය සතිය අපි නවත්තපු තැන ඉඳන් මේ වෙනකොට සිදුවුණු ක්‍රියාදාමය කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගන්න පියවර වශයෙන්.
ඔව් දිලක්ෂ, මේක ඇත්තටම අපූර්වම එහෙම නැත්නම් අරුම පුදුම හමුදා කොමන්ත්‍රණයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් සම්ප්‍රදායක විදිහට නම් හමුදාව බලය අත්පත් කරගත්තට පස්සේ හමුදා නිලධාරියෙක් තමයි රටේ පාලකයා බවට පත්වන්නේ. නමුත් මේ අවස්ථාවේදී ඒ විදිහට හමුදාව බලය අල්ලා ගත්තට ඔවුන් හැමතිස්සෙම කියා සිටියේ මේක හමුදා කොමන්ත්‍රණයක් නෙමෙයි, හමුදාව බලය අල්ලා ගැනීමක් නෙමෙයි, නමුත් රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට ගත්ත පියවරක් කියලා. නොවැම්බර් මාසේ 6 තමයි රොබර්ට් මුගාබේ ඔහුගේ දෙවෙනියා වන මනගාව ඒ තනතුරෙන් ඉවත් කරේ. ඒකත් එක්කම මනගාව උප ජනාධිපතිවරයා අසල්වාසී දකුණු අප්‍රිකාවට පලා ගියා. ඒකත් එක්ක තමයි මේ මුගාබේගේ පක්ෂයේ අභ්‍යන්තර බල අරගලයක ප්‍රතිඵලයක් හැටියට මේ විදිහට හමුදා කුමන්ත්‍රණයක් ඇති කරලා ඊට පස්සේ දැන් මේ අවස්ථාව වෙනකොට මනගාව ආපහු නැවතත් තමන්ගේ රටට පැමිණිලා රටේ ජනාධිපති හැටියට දිවුරුම් දෙන්නට ඒ කටයුතු සම්පාදනය කරලා තියෙන. ඉතින් අර අපි මුලින් කිව්වා වාගේ පෙනී යන විදියට හමුදාවේ සහය මනගාවට තිබිච්ච බවක් අපිට පේන්න තියෙනවා. මොකද ඔහු නැවත රටට පැමිණීමේදී හමුදාව ඔහුට විශාල වශයෙන් ඔහු පිළිගැනීමට ලක් කළා. රට නැවතත් ඔහුට බාර දෙන තැනට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම සිම්බාබ්වේ රටේ පාලන තන්ත්‍රයේ සිටපු සූනු PF කියන ඒ පක්ෂයම නැවතත් ඒ පක්ෂයේ වෙනත් පුද්ගලයෙකුට මේ විදිහට බලය පැවරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ.
මනගාවගේ දියුරුම් දීම අද නේද අමල් සිද්ධ වෙන්නට නියමිත වෙලා තියෙන්නේ.
ඔහු දැන් ඔහු ඇවිල්ලා තමන්ගේ පාක්ෂිකයන් ආමන්ත්‍රණය කිරීමේ කටයුතු කළා තියෙනවා. නමුත් නිල වශයෙන් ඔහුගේ මේ තනතුරේ වැඩබාර ගැනීමට අවශ්‍ය කටයුතු අද වෙනකොට කරන්නට නියමිතයි.
ඔව්, එතකොට දැන් රොබර්ට් මුගාබේට මොකද වෙලා තියෙන්නේ? ඔහු කොහෙද ඉන්නේ?
ඔව්, මේක තමයි ඇත්තටම අපිට තවමත් හරියට නිශ්චිත තොරතුරක් නැත්තේ දිලදුක්ෂි. මොකද ඔහු ඇත්තටම තමන්ගේ ජනාධිපති මන්දිරේම තමයි ඔහුව රඳවාගෙන සිටියේ. නමුත් අවුරුදු 52ක් වන ඔහුගේ බිරියට මොකක්ද උනේ කියන කාරණාව කාටත් හරියටම කියන්නට බැරි වුණා. සමහර වාර්තා තිබුණා ඇය රටින් පලා ගිහිල්ලයි කියලා. නමුත් මේ වෙනකොට වෙලා තියෙන්නේ රොබර්ට් මුගාබේ කවුරුත් නොහිතපු විදිහට ඔහුව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයකට ලක් වෙන්න ඔන්න මෙන්න තියා තිබියදී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වනවයි කියලා ලිපියක් යවලා තිබුණා. ඊට පස්සේ රොබර්ට් මුගාබේ හමුදා බාරේ ඉන්නවද, එහෙම නැත්නම් ඔහු රටින් ගියාද, ඔහු සම්බන්ධයෙන් කුමන ක්‍රියාවක් මේ අලුත් පාලන තන්ත්‍රය ගන්නවද කියන කාරණාවත් හරියට පැහැදිලි නැහැ. ඉතින් කවුරුත් දැන් මේ අවස්ථාවේදී බලා සිටින්නේ ඒ රොබර්ට් මුගාබේ සහ ඔහුගේ බිරිය මේ වෙනකොට කොහෙද ඉන්නේ කියන එක. අවුරුදු 93 වියේ පසු වෙච්ච රොබර්ට් මුගාබේ මුගක්කය බලාපොරොත්තු වෙන ඔහු අසල්වාසී රටක දේශපාලන රැකවරණ ලබාගෙන යන්නට ඉඩකඩ තියෙනවයි කියලා. මොකද දකුණු අප්‍රිකාව සිම්බාබ්වේ රාජ්‍යයේ පාලනය සම්බන්ධයෙන් ඉතාමත්ම ඕනෑකමක් තියෙන, ඒ වගේම සමහර අවස්ථාවලදී මැදිහත් වීමක් කරපු රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මුගක්කය හිතන විශ්වාස කරනවා ඔහු දකුණු අප්‍රිකාවට යයි කියලා. නමුත් මුගාබේගේ ආගිය තොරතුරක් තවමත් නිශ්චිත වශයෙන් ලැබිලා නැහැ.
ඔව්, එතකොට අපිට ආරංචි වෙනවා මේ අද දිවුරුම් දෙන හිටපු උපජනාධිපතිවරයා මනගාවා යම්කිසි අන්වර්ථ නාමයකින් හඳුන්වනවා මේ ක්‍රොකඩයිල් මෑන් කියලා. දැන් මේ වගේ නමක් පටබැඳිනට මේ ඔහුට යම්කිසි ඔහුගේ දේශපාලන හැසිරීමේ යම්කිසි විශේෂත්වයක් තියෙනවද? ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂත්වයක් තියෙනවද? මොකක්ද මේ අන්වර්ථ නාමයට හේතුව?
අතරම දිරලක්ෂ මේ ක්‍රොකඩයිල් කියලා හඳුන්වන්නේ 1980 සිම්බාබ්වේ ඒ බ්‍රිතාන්‍ය සුදු පාලනයෙන් ඉවත් වෙලා නිදහස ලබන අවස්ථාවෙන් පසුව රට තුල නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙලා තිබුණා. ඒ වගේම සුළු ජාතික අපි කියන මේ ට්‍රයිබල් කණ්ඩායම් වලට නොයෙකුත් බලපෑම් සිම්බාබ්වේ අලුත් රජෙන් එල්ල වුණා. ඉතින් මේ අවස්ථාවේදී සමහර ජන සංහාර වලට මනගාවා හමුදාවත් එක්ක තියෙන ඔහුගේ සම්බන්ධකම නිසා ඔහු දේශපාලනමය වශයෙන් ඒ හමුදා මෙහෙවල සුළුතරයක් වෙච්ච පිරිසකට හානි සිදු කරයි කියන චෝදනාව එල්ලලා තිබුණා. ඉතින් ඔහු ඇත්තටම දරුණු පාලකෙක්, ඉතාම දරදඬු ලෙස රටේ සුළු ජාතික කොටස් මර්ධනය කිරීමට පෙළඹිච්ච කෙනෙක් හැටියට මීට කලින් නම් කළා තිබුණා. ඒ නිසාවෙම තමයි ඔහුට මේ ක්‍රොකඩයිල් කියන, එහෙම නැත්නම් මේ කිඹුලෙක් කියන අන්වර්ථ නාමයෙන් ඔහු හඳුන්වලා තිබුණේ. නමුත් පුදුමයකට වගේ එවැනි පුද්ගලෙක් මේ අවස්ථාවේදී රටේ පාලනය ලබා ගැනීමේදී ඔහු ඇත්තටම දැන් සාන්තුවරයෙක් හැටියට තමයි හුඟක් අය ඔහුව පිළි අරගෙන තියෙන්නේ. මොකද රොබර්ට් මුගාබේ ඔහුට වැඩිය දරදරු පාලනයක් ගෙනිච්ච නිසා මේ අවස්ථාවේදී මනගාවා සාන්තුවරයෙක් හැටියට තමයි හුඟක් සිම්බාබ්වේ අය ඔහුව පිළි අරගෙන තියෙන්නේ.
මේ දිනවල අපිට මේ යුදාපරාධ සම්බන්ධව වන කතන්දර බොහොමයක් ඇහෙනවා. මොකද අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවටත් මේ චෝදනාව එල්ල වෙලා තියෙන හින්දා ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එල්ල වෙලා තියෙන මේ චෝදනාව සම්බන්ධයෙන් විවිධ ස්වරූපයෙන් මානව හිමිකම් සැසිරවාරවලදී කතාබහ වෙමින් චෝදනා එල්ල වෙමින් තියෙන කාලවකවානුවක මීට අවුරුදු ගණනාවකට කලින් අවුරුදු 20කට පිටින් සිදුවුණු එක්තරා යුද අපරාධ සහ ජන සංහාරයකට දඬුවම් ලැබිය යුතු පුද්ගලයෙකුට ජීවිතාන්ත සිර දඬුවමක් හිමි වුණා. දැන් මේ දඬුවම හිමි වුණේ යුගොස්ලාවියාවේ පැවතුණු සිවිල් යුද්ධයේදී යුද අපරාධ සහ සමූහ ජනඝාතන සිදු කළායයි චෝදනා ලැබුණු සර්බියානු අනදින නිලධාරී රෙඩ්කෝ ම්ලඩික් වෙත. දැන් ඇත්තටම අමල් මන් ටිකක් මෙහිදී පැහැදිලි කරගන්න කැමතියි මේ යුගොස්ලාවියාව සීසී කඩ විසිරීමේ ක්‍රියාදාමය. මොකද්ද මේ සිවිල් යුද්ධය? මේක පැවතුණු කාලවකවානුව ඒ හරහා ඇති වුණු ප්‍රතිඵල මොකද්ද කියලා කෙටියෙන් මතක් කළම මේ යුද අපරාධ චෝදනා එල්ල වුණු රෙඩ්කෝ පිළිබඳව කතා බහ කරන්න.
ඇත්තටම අපි දන්නවා ජනාධිපති ටිටෝගෙන් පස්සේ තමයි යුගොස්ලාවියාව කෑලි කිහිපයකට බෙදිලා යන්න රටේ සිවිල් යුද්ධයක් බවට පත් වෙන්නේ. දිරුක්ෂ යුගොස්ලාවියාව කියන්නේ ඇත්තටම සමූහ ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරපු රාජ්‍යයක්. ඉතින් මේ සමූහ ආණ්ඩුවේ ඒ සමාජික රටවල් එක දජයක් යටතේ පවත්වා ගැනීමට ටිටෝ ජනාධිපතිවරයාට හැකි වුණා. නමුත් ඔහුගෙන් පස්සේ බලයට ආපු අයට එකම දජයක් යටතේ රට පවත්වාගෙන යන්නට බැරි වෙලා බෙදුම්වාදය උත්සන්න වීමත් සමගම මේ සිවිල් යුද්ධයේදී විශාල හානි සිද්ධ වුණා. ඒ වගේම යුගොස්ලාවියාව කියන රට ෆොටස් කීපයකට කැඩිලා ගියා. මේ අවස්ථාවේදී මේ බොස්නියාව කියන ප්‍රදේශයේ මුස්ලිම් බහුතරයක් ඉන්න ප්‍රදේශයේ සර්බියානු හමුදාව ඒ ප්‍රදේශයේ මුස්ලිම් වරුන්ට එරෙහිව කරපු ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් තමයි මේ අවස්ථාවේදී මේ ම්ලජික් කියන හමුදා නිලධාරියා එක්සත් ජාතීන්ගේ මේ යුද අපරාධ ඉදිරියට ගෙනල්ලා ඔහුට මේ විදිහට දඬුවම් ලබා දෙන්නේ.
ඔව් හොඳයි. එතකොට දැන් අපි අවධානය යොමු කරමු දමල් මේ රෙඩ්කෝම් ලැඩික් මේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමුණු මේ පුද්ගලයා සිදු කරලා තියෙන්නේ මොනවද කියලා යුද අපරාධ වශයෙන්.
දිලුක් ක්ෂේත්‍රම මේ යුගොස්ලාවියාව යුද්ධේ සමස්තයක් හැටියට ලක්ෂයක විතර පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා තව ලක්ෂ 22ක විතර ප්‍රමාණයක් අවතැන් වුණයි කියලා කියනවා. 1992ත් 95 අතර කියන ඒ කාලෙදී මේ ඇතිවෙච්ච සටන් වලින් ලැටික්ට විරුද්ධව තියෙන ප්‍රධානම චෝදනාවක් තමයි ෂර්බනිත්ස්කා කියන ප්‍රදේශයේ මුස්ලිම් වරුන් 8000ක් පමණ ජීවිතක්ෂයටපත් කිරීම. ඒ ෂර්බනිත්ස්කා කියන ප්‍රදේශයේදී ඔහු මෙහෙවපු සර්බියන් හමුදාව පිරිමි වැඩිහිටියන් සහ පිරිමි ළමුන් තමන්ගේ පවුල් වලින් වෙන් කරලා ඔවුන්ව එක ප්‍රදේශයකට තබාගෙන ඔවුන් ලව්වාම ඔවුන්ගේ මිනිවලවල් හාරගෙන පසුව ඒ 8000ක් දෙනා වෙඩි තබා ඝාතනය කළයි කියලා කරපු චෝදනාව. ඉතින් ඊට අමතරව ඔහුට තවත් චෝදනාව තිබුණා සාමාන්‍ය වැසියන් ආපදාවට ලක් කළයි කියලා. විශේෂයෙන්ම සරයේවෝ කියන ප්‍රදේශයේ සර්බියන් හමුදා විසින් කරපු මෙහෙයුම් නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවිත සැලකිල්ලට නොගෙන කටයුතු කිරීම නිසා විශාල පිරිසක් අනතුරට පත් වුණා කියන චෝදනාවත් ඔහුට එල්ල වුණා. ඒ චෝදනා ඔප්පු වීමත් සමගම තමයි ලැඩික් හිටපු ඒ හමුදා ප්‍රධානියාට මේ විදියට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වුණේ.
මේ සාගරය ආශ්‍රිතව ක්‍රියා කරන මේ ආරක්ෂක සහ තොරතුරු සෙවුම් මෙහෙයුම් සිදු කරන කණ්ඩායම් කිහිපයකට ආපදාවට ලක්වීමට සිදු වන අවස්ථාවන් කිහිපයක් පිළිබඳව අපිට වාර්තා වෙනවා. මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් ගුවන් යානයක් පිලිපීන මුහුදේදී අනතුරට ලක්වීම පිළිබඳව. මේ සම්බන්ධව අලුතින්ම වාර්තා වන තොරතුරු මොනවද? අමල් කී දිනක් විතර ආපදාවට ලක් කරලා තියෙනවද? මෙහෙයුම් කටයුතු කොහොමද මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ?
දිලක්ෂ අතර මේක USS රොනල් රේගන් කියන මේ එයාක්‍රාෆ්ට් කැරගෙන නැත්නම් ගුවන් යාන බස්සන්නට පුළුවන් ඒ නෞකාවට ලඟ වෙමින් තිබිච්ච C2A කියන ඇමරිකාවේ ගුවන් යානයක් තමයි මේ විදිහට ෆිලිපීන මුහුදට කඩා වැටුනේ. ඒ අවස්ථාවේදී ගුවන් යානයේ 11 දෙනෙක් ගමන් කළා තිබුණා US Navy බටපිරිස්. ඒකෙන් මේ වෙනකොට 8 දෙනෙක් නිරුපද්‍රිතව සොයාගෙන තියෙනවා. අනෙකුත් 3 දෙනා සම්බන්ධයෙන් තමයි තවමත් ඒ සෝදිසි මෙහෙයුම් කරගෙන යන්නේ. දිලක්ෂ මේ අනතුරත් එක්කම මේ අවුරුද්ද වෙනකොට ඇත්තටම ඇමරිකාවේ නාවික හමුදාවට අනතුරු කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේකෙන් ප්‍රධානම එකක් වෙන්නේ අගෝස්තු මාසේ ඇමරිකාවේ යුද නැවක් සිංගප්පූරුවට අයිති තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් එක්ක ගැටීමක් ඇති වෙලා ඒකෙන් ඇමරිකානු නැවියන් 10 දෙනෙක් ජීවිතක්ෂරපත් වුණා. ඊට මාස දෙකකට කලින් තවත් ඇමරිකානු නැවියන් 7 දෙනෙක් ජීවිතක්ෂරපත් වුණා ජපාන මුහුද ආශ්‍රිතව ඇතිවෙච්ච ඒ විදිහම තවත් අනතුරක් නිසා.
අපි ඊළඟට කතා බහ කරමු. මේ ආජෙන්ටිනාවේ සබ්මරීනයකුත් ආගියතක් නැහැ කියලා වාර්තා වෙනවා. මේ පිරිස පිළිබඳව සෙවීමේ කටයුතු පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා අපිට දකින්නට පුළුවන්. මොකක්ද මේ සිදුවීම?
මේකට ඇත්තටම ලොකු ඛේදවාචකයක් හැටියට හඳුන්වන්න පුළුවන් දිලක්ෂ. මොකද මේ සබ්මරීන් යාත්‍රාව දැන් සතියක් වෙනවා ඒකෙන් කිසිම තොරතුරක් නැතිව. ඉතින් මේ යාත්‍රාවේ 44 දෙනෙක් ගමන් කළයි කියලා වාර්තා වෙනවා. මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ලොකු මෙහෙයුමක් දියත් කරලා තියෙනවා ආජෙන්ටිනා ඒ වෙරළ ආශ්‍රිතව. මේ යානට මොකද වුණේ කියලා ඇමරිකාව රුසියාව වගේ රටවල් මේ වෙනකොට ඔවුන්ගේ ඒ සෝදිසි මෙහෙයුම් සඳහා යාත්‍රා යොදවලා තියෙනවා. ආජෙන්ටිනා සබ්මරීනෙන් අවසාන වතාවට ඔවුන්ගේ කාර්මික දෝෂයක් කියලා නිවේදනයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඒ මුහුදු ප්‍රදේශයේ යම්කිසි පිපිරීමක් වගේ ලොකු සද්දයක් ඇති වුණයි කියලත් එවැනි දේකුත් ඔවුන්ට වාර්තා වෙලා තියෙනවා. නමුත් ඇත්තටම මේ යාත්‍රාවේ පිපිරීමක් වුණාද කියන එක වාර්තා වෙලා නැහැ. නමුත් මේ වෙනකොට මුළු ආජෙන්ටිනාව කම්පාවට ලක්වන කාරණා බවට පත්වලා තියෙනවා. මොකද මේ නැවියන් 44 දෙනාට මේ වෙනකොට ඔවුන්ගේ යානයේ ඔක්සිජන් නැති වෙන තත්ත්වයට පත් වෙන්නට ඇති කියලා. නමුත් ඔවුන්ගේ ඒ සන්නිවේදන පද්ධතිය අක්‍රිය වෙලා තියෙනට පුළුවන්. නමුත් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට මුහුදු පත්ලෙන් මතු පිටට එන්නට පුළුවන් වුණා නම් ඒ ජීවිත බේරගන්නට පුළුවන් ය කියලා. නමුත් කෙසේ වෙතත් මුළු ආජෙන්ටිනාවේම ඒ වගේ මේ අසල්වාසි රටවලත් අවධානය දැන් මේ නැවියන් 44 දෙනා සම්බන්ධයෙන් තමයි යොමුලා තියෙන්නේ. මේක මේ නැව සොයාගන්නට බැරි වුණොත් හෝ ඔවුන්ට ඒ ඔක්සිජන් නැති වෙලා තිබුණොත් ඉතින් මේක තවත් ඒ සබ්මරීනයක් සම්බන්ධයෙන් ලොකු ඛේදවාචකයක් වීමේ ඉඩකඩක් තියෙනවා.
හොඳයි, ජාත්‍යන්තර වාර්තා වෙන තොරතුරු වලින් ප්‍රමුඛතම සිදුවීම් කිහිපය පිළිබඳවයි අපි අද දවසේදී අවධානයට ලක් කළේ. තොරතුරු විග්‍රහයට සම්බන්ධව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අමල්, අපි ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂ.